අර කාලාම සූත්‍රය ගැන ඒක පාවිච්චි කරන ආකාරය ගැන අපි පොඩ්ඩකින් තමයි කියුවේ අපිට ඒක ටිකක් විස්තර ඇතුව දැනගන්න
කැමතියි. ඔව් කියන්නේ දැන් කාලාම සූත්‍රය දැන් අපි ගොඩක් භාවිතා කරන්නේ දැන් කවුරුත් කියන්නේ කන බුදුරජාණන් වහන්සේ කියලා තියෙන අපිට විමසන්න කියලානේ. නමුත් කාලාම සූත්‍රය කියලා තියෙන්නේ අපිට නෙමෙයි. ඒක කියලා තියෙන්නේ වෙන ආගම්වල කෙනෙකුට. ඒ වෙන ආගමක කෙනෙක් මේ බුදු දහමට එනවා නම් එහෙම එයාට තමයි කාලාම සූත්‍රය කියලා තියෙන්නේ. දැන් කාලාම සූත්‍රයේ මේ බුදුරජාණන් දේශනා කරනකොට ඒ කාලාම කියන නියම් ගමට කේසපුත්තගේ නියම් ගමට යන්නේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේම ගියහම ඒ කට්ටිය ගොඩාක් එකතු වෙනවා. එකතු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ අය කියනවා අපේ ගමට එක එක බ්‍රාහ්මණවරු වෙනවා. සමහර අය යාළගේ වාදය කියනවා නැත්නම් යාළගේ ධර්මය කියනවා කියලා කියනවා මේ ඉම මේව සත්‍යම් ඕගමඤ්ඤං ඒ කියන්නේ මේව සත්‍යයි අන්සියල්ල බොරුය කියලා කියනවා. ඉතින් ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා එයාලගේ ධර්මයේ කියලා එයත් කියන මේකත් අනික් ඔක්කොම බොරු. ඔක්කොම කියන්නේ එකම විදිහ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ අපි මෙහිලා මොකද කරන්නේ කියලා තමයි. දැන් බුදුරජාණන් වහන්සේගෙන් තමයි අහන්නේ දැන් මෙයාගේ එක එක්කෙනා එක එක දේවල් කියනකොට අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ගුරු මේ ගුරුහරුකමක් ගන්න. ඒ කියන්නේ එතනම බුදුරජාණන් සයාල පිළි අරගෙනනේ. නැත්තම් උන්වහන්සේ ගුරුහරුකමක් ගන්නනේ අර ආචාර්යවකෙන් අහන්න තිබ්බනේ. දැන් හැමෝම කියන අහන්න මොකද අපි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන කාලාමේ ඔබලා සැක කරලා තියෙන සැක කළ යුතු තැනම විචිකිච්ඡා කරලා තියෙන විචිකිච්ඡා කළ යුතු තැනම. ඊට පස්සේ කියනවා කාලාමේනි එසේ නම් මෙහෙම කරන්න. ඒ කියන්නේ පාළි ඒත තුම්හි කාලා කාලාමේනි මෙහි එව ඔබලා මෙහි එව කියන ඔබ ඔබලා මෙහෙම කරන්න කියන එක තමයි පාළි න්‍යාය හදන. මේ කාලාමේනි ඔබලා අර වාක්‍ය ගොඩක් කියනවා මා අනුශ්‍රවේ. ඒ කියන්නේ අසාලද දැනු මෙන් නොගන්න. ඊට පස්සේ කියනවා ඔව් මා පිටක සම්පදාය කියලා කියන පිටක සම්පදාය කියන්නේ දැන් අපිට එක පාඩෙන් ත්‍රිපිටකය කියලා නවු ත්‍රිපිටකයක් තිබෙන හැනේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ධර්ම සංගානාවෙන්නේ මේ ත්‍රිපිටකය කියන නම භාවිතයට එන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කාලේ තියෙන අවංග සාස්ත්‍ර ශාසනය හෝ ධර්ම විනය කියන නම දෙක. ඉතින් මෙතන ත්‍රිපිටකය කියන්නේ ඒක නෙවෙයි. ඒක පැහැදිලි කරලා දෙන්නේ මේ ඒරික් යජුර් ශාමණ අතරවන් කියලා වේද තියෙනවා. ඒවේ අර අතරවන් වේදය අර ශාමණ කියන එකටම ඇතුළත් වෙනවා. එතකොට තමයි ඒක ත්‍රිවේදය කියලා කියන්නේ. අර වේද හතර පංච වේදයේ තිබ්බ මේ පහෙන් ඉතිහාසයයි අතරවන් කියන ආයුර්වේදය කියන එක. ආයුර්වේදය කියන එක ශාමණ කියන වේදයට ඇතුළත් වෙනවා. ඒක ඇතුළත් වෙනවා ත්‍රිවේදය කියලා කියන්නේ. ඒ ත්‍රිවේදය තමයි මේ පිටක සම්ප්‍රදාය කියලා කියන්නේ. පිටකේ කියලාත් නැහැ කොහොමද? පිටක සම්ප්‍රදාය කියවෙන්නේ සර. පිටකේනවා කියලා කියවෙන්නේ ත්‍රිපිටකේ කියලා වචනේ නැහැ. ඉතින් ඒකෙ තිබුණා කියලා පිළිගන්න එපා කියන එකේ කියන්නේ. ඊට පස්සේ තව කියන්නේ දැන් මා දැන් මුලින්ම කියන්නේ මා අනුස්සරණ අසහලත් දැනුමද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණින් ගන්න තියෙන්නේ අහරණයතර සුතමේ ඥානයෙන්. ඉතින් මේක කියන්නේ සුතමේ ඥාණයෙන් ගන්න එපා කියන එක ඒ කියලා තියෙන බුදුදහම නෙවෙයි. ඊළඟට මා පරම්පරාගෙන පරම්පරාවෙන් ආව කියලා ගන්න එපා. වෙනකොට බුදුදහම පරම්පරාගත වෙලා නැහැ. පරම්පරාගත වෙලා තියෙන්නේ වෙනස් ආගම්. ඒ ප්‍රබලවම ගත්ත බ්‍රාහ්මණ ආගම. බ්‍රාහ්මණ ආගම ගත්තාම බුදුරජාණන් වහන්සේ කියන ඔය අත්තක වාමක වාම දේවෝස්සාමිත්ත යමතග්ගි අංගීරස බාරද්වාජ බගු කියලා ආචාර පරම්පරා අටක් ඇවිල්ලා තිබ්බලු ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ කාලේ. ඉතින් ඒ වගේ පරම්පරාවෙන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ගන්න එපා කියන එක. මේ ඒ හැම වචනකින්ම කියන්නේ එහෙමම. ශ්‍රමණයා කෙරෙහි ගෞරවයෙන් ගන්න එපා. ඒ කියන්නේ සද්ධාහයෙන් ගන්න එපා කියලා බුදුරජාණන් කෙරෙහි සද්ධාන්ත අපි කොහොමද ධර්මය ගන්න. ඉතින් මේ ඔක්කොම කියන්නේ කොහොම හරි හැම වචනකින්ම කියන්නේ මේ අර මිත්‍යා ආගම් මිත්‍යා මත ප්‍රතික්ෂේප කරන්නේ. අන්තිමට බුදුරජාණන් වහන්සේ කියනවා ඔබලා මෛත්‍රී වඩන්න කියලා සතර දිශාවට. ඊට පස්සේ නෑ අර ඉතල ඊට පස්සේ ඉතිසල කියනවා ඔබලා විමස විමසන්න කියලාද මේ කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද ඒක විමසන්න කියනවා මිස ඒක වෙනම එකක් අර කොටස් වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් යාලා මේ දැන් බුදුරජාණන්සේ මතේට ආවට පස්සේ තමයි බුදුරජාණන්සේට සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කියන්නේ. ඔබල කුසලයේ අකුසලයේ විමසන්න ඒ පිළිබඳව කියනවා. නමුත් අර එහෙම විමසීමක් ගැන මිස අර කුසල අකුසල විමසන්න ඕනේ සාසනය තුළ. අවතර ධර්මයේ පිළිබඳ විමසීමක් කරලා මෙහෙම කරන්න කියන එක නැහැ සඳහන් වෙලා. ඒ කියන්නේ අපිට තියෙන්නේ අර පරිනිබ්බාන සූත්‍රයෙන් අපිට කියලා තියෙන බෞද්ධය අපි කරන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ අපි කෙනෙක් කියනකොට අහන්න ඕනේ. එයා කියනවා මම බුදුරජාණන් වහන්සේ කියන එකම අහලා උන්වහන්සේගෙන් අහගෙන මේ කියන්නේ. ඒක කියනවා මේ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. තව කෙනෙක් කියනවා සමහරට මේ රහතන් වහන්සේලාගෙන් හල එක්ක මේ තේර පරම්පරාවෙන් හල. ඒක කොහොමද වුවත් පිළිගන්න ප්‍රතික්ෂේප කරන්න එපා. ඊළඟට කියනවා විනයහිලා මේ නෑ සූත්‍රේ බහා බලව විනෙහි සසඳා බලව කියලා. සූත්‍රේ බහා බලන්න කියන්නේ ත්‍රිපිටකයේ තියෙද කියලා බලන්නේ කියන දේ. විනය අසසඳා බලන්නේ කියන්නේ විනයට අනුව ගැලපෙනවද කියලා බලන්න කියලා. එතකොට අපිට සූත්‍රේ තියෙනව නම් පිළිගන්නවා. විනයට සසඳනව නම් අපි පිළිගන්නවා. අර ආලාම සූත්‍රය භාවිතා කරලා තියෙන්නේ අපේ ආගම් ප්‍රතික්ෂේප කරන්නනේ. බුදුරජාණන් වහන්සේ කොහොම කදින්ම කියන්නේ අපිට ඒක පිළිගන්න කියන එක තමයි එක සූත්‍රයක තියෙනවා මේ ඔය පරිණීමස්තර කියලා දේශනාවක් සංයුත්තනිකායේ තියෙන එක අභිසමය සංයුත්තේ ඒකෙදි කියනවා බුදුරජාණන් වහන්සේ මේ සද්දකත අදිමුච්ඡත නික්ඛංකා එත්ත බොහෝත කියලා ඒ කියන්නේ අදහව පිළිගනිමු මේ ගැන සැක නොකරව කියලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අතර අදහන්න කියන එක තමයි පිළිගන්න විශ්වාස කරන්න අපිට ධර්මයේ සම්බන්ධයෙන් සද්ධාව තියෙන්න ඕනේ කියන එක තමයි ඒ කියන්නේ ඊළඟට මේ තව අපේ කවුද ත්‍රිපිටකේ පරිවර්තන කර ස්වාමීන් වහන්සේලෙන් උන්වහන්සේ කෙනෙකුත් ලැබුගම ලංකානන්ද ස්වාමීන්සේ ආයතනයේ බොහොම කණිවරෙන් උන්වහන්සේත් මම දැක්ක ඕක ලියලා තියෙන මහත්මේ හරි ලස්සනට මට මතක විදිහට මජ්ක්‍ධිම නිකාය හඳුන්වා දීමේ වගේ ත්‍රිපිටක පොත්ත උනාසේ හරි ලස්සන ලියලා තියෙන මේ කාලාම සූත්‍රය අපි මේ දැන්ට භාවිතා කරනවා වැරදි කියන එක. මට ඇත්තටම කාලාම සූත්‍රය කියන එක ඉස්සෙල්ලාම හිතතාවේ මම ඉස්සරේ ගෙනගෙන තිබ්බා. අර මං ඉදාර පඩිතරෙන් බලනකොට කිව්වා අර සෝම ස්වාමීන් වහන්සේ අර මේ මොකද දීඝ වාක්‍යයේ මේ අර චෛත්‍යයක් දෝසර කරපු එකට විරුද්ධ වැඩසටහනක් තිබ්බනේ ජාතික රූපවාහිනිය හරි ITN එක. ඉතින් ඒ රාෂ්ට්‍ර ඇමතුමත් තා ඉතින් මම එක ගැන නෙවෙයි කතා කරන්නේ. ඉතින් සෝමහාඳුරු දැන් කිව්වා විස්තර. අර එයා ඔක්කොම කෙලිගුණාට බොහෝ නිස්සබ්ද ඉඳලා එයා නුව මේ ඔබ වහන්සේ ගියාද ඔබ වහන්සේ වැඩම කළාද කියලා බොහොම නිදහස. හරිම සැකල. සංසිඳ නැහැ කියලා. කොහෙන්ද තොරතුරු කියලා හුවා. දැස්සේ ආපුව පත්තර වලින් කියලා. පත්තර. ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ ඒක කාලාම සූත්‍රේ දැක්කට පිළිගන්න එපා හුවට පිළිගන්න එපා කියලා මේ මිනිස්සයා අර පාළි වචන ටික කියලා කිව්වනේ. පාළි වචන ටික කියලා එකක් ගන්න තේරුම කිව්වා. මෙයාට කවුරුර කියා දීලා ආමුදුර කෙනෙක් හරි කවුරුර. එයා ඒවත් අර තේරුම් ගත්තා. දැන් මම කතා කරගෙන සෝමහා එතෙන්දී මේ සෝමහාඳුරන්ට මට නිකමට හිතුනේ මට ඒ කියන්නේ වෙලේ පිච් එක මගේ මම එතකොට වයසින් පොඩි මට අවුරුදු 17යි වෙන එතකොට මේ මට වෙලේ හිතුණා මෙහෙම මට වෙලේ හිතුණ මේ ස්වාමීනාසයට මේ තරකය පෙරදෙනවා මෙතන දැන් අස්රොත් එක්ක තරක කරන්න බෑ ඇත්තම ගිහිල්ලා නැහැ උන්වහන්සේ කවදාවත් ගිහිල්ලා නැහැ මම හිතන විතර දීගාවට ගිහිල්ලා උන්වහන්සේ තින් ඒ චෛත්‍යදීන තරට ගිහිල්ලා නැහැ මම හිතා දීගාවට ගිහිල්ලා ඇති ඔය චෛත්‍යයේ කිලෝමීටර් ගාණක් ඈත ගම්කන මේ චෛත්‍ය හතර තියෙනවා. අර අනිත් චෛත්‍යවගේ චෛත්‍ය වටේ නෙමෙයි මේ චෛත්‍ය හතර තියෙන්නේ. කිලෝමීටර් ගාණක් ගිහින් ගම් හතරක තමයි ඔය චෛත්‍ය හතරක් හතර පැත්තෙන් හදලා තියෙන්නේ. දීගවාපිය. ඉතින් මේ උන්වහන්සේ දෙන්න කියලා නැතුව ඇති කවදාවත් මම හිතන්නේ. ඉතින් මේ කොහොම හරි ඒ තරකේ පෙරදෙනවා. ඒ වුණත් මේ මට එවෙලෙ හිතුණා මේ සාන්නාසර කියන්න තිබ්බනේ මේ අහන්න තිබ්බනේ ඔබතුමාගේ පාණ්ඩිත ඒක පඬිතවාද නැහැ කියලා හරි අහන්න තිබ්බනේ බුද්ධිමත් නැහැ නේද කියලා හරි අහන්න තිබ්බනේ ඇයි මේ වගේ එකක් මෙතෙන්ට ගත්තේ ඒකට අදාළ නැහැ නේද මේක කියලා දෙන යාර සෝමානුට කියලින් කියද්ද මේක කියද්දී නාගම්පති ඔබ සෝමානුගේ ඔබ වහන්සේ කියලා තියෙන බුදුචානන්ද ධර්මුණත් මෙහෙ පිළිගන්න කියලා ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනි දවසක් ඇයි ධර්මයට අදාළ කතාවක් නෙමෙයි ඒක ඒක යාට කියන්න තිබ්බා මේව තියෙන ප්‍රවෘත්ති පිළිගන්නවත් ධර්මයේ පිළිගන්නවත් මේ ආගම් ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒකයි මම මේක මේ කතාල වෙන්නේ නැහැ. එතෙන්ද කියන එක කියන්න තිබ්බනේ. ඔව්. ඒක ලොකු මනෙවිදයක්. මොකද මුළු රටම ආගම් ભેදයක් නැතුව, ಜಾති ભેදයක් නැතුව මේ බලාගෙන ඉඳපු වැඩසටහනක් ඒක. අපි ඉස්සර හිටපු තැන කොහොමරි ඒ වෙනකොට ටීවී එකක් භාවිතා කරෙත් නැහැ. නැති තැන. නමුත් එහෙටත් මේක බලන්න ඕනි හන්ද ගෙදරකින් ටීවී එකක් ගන්න. ධර්මශාලාවේ තියෙන ඊට පස්සේ බැලුවයි ටීවී එක මොකද එච්චරට වැදගත් සාකච්ඡාවක් ඒක අතන ඒ ඒ ඇතුළේ ඒ සාකච්ඡා ඊට පස්සේ ඒ සාකච්ඡා හරිම වැදගත් සාකච්ඡාවක් නේද ඒ
කාලේ හැටියට
නේද ඔව් කාලේ හැටියට ඒක හරිම වැදගත් සාකච්ඡාවක් ඒ කොමසෝන්ගේ සාකච්ඡා ඉතින් මට එකපාරට මතක්ුනේ ඕක තමයි ඇයි මේක ගැන මේ පණිවිඩය දුන්නේ කියලා මොකද තම අවධානයෙන් ඉන්න වෙලාවේ අර පණිවිඩයේ පැත්තකදී මේ පණිවිඩය දෙන්න තිබ්බ වචන දෙක තුනකින් මේක තියෙන්නේ මේකටයි මේ කාලාම සූත්‍රය ඔබතුමා ඒක එකවත් හරියට ඉගෙන ගන්න නැහැ කියනත් තිබ්බා හරියට දෙකත් පණිවිඩයක්
ඕක තමයි මේ කොහොමද අපි
අපිට අපිට වැරදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට මම හිතන්නේ පාළි දන්නේ නැති කම නිසා නෙවෙයි අපිට උගන්වන්න මේ සිලබස් හරි කවුරු හරි මේ හදනා ඉන්නවා මේ අය aran තියෙන්නේ පොඩි පොඩි එකේ තැන් වලින් ගත්ත කොටස් කොටස් ටික පොතේ දක්වන්න මෙන්න මෙන්න කියලා තියෙනවා බුදු දන්න ඒ ළමයා දන්නේ නැහැ ඒ ළමයා දන්නේත් නැහැ ගුරුවරයා දන්නේත් නැහැ ආචාර්ය එයාගේ ගුරුවරයා දන්නේත් නැහැ ඉතින් එයා දන්නේ අර පොඩි කොටස විතරයි මේක පසුබිම මොකක්ද මොකද තියෙන්නේ මොකටද කිව්වේ මොකක්වත් හිතන්නේ නැහැ එහෙම එහෙම ධර්මයේ ගත්තහම තමයි ඒ වරදින්නේ මොකක්ද මෙයා අර කතාවක් කියනවා මේ සමන්ත පාසාදේ ගත්ත කතාවයි මොහොම ගන්න එපා කියන එකද ඒ තමයි මේ එක ගුරුවරේ මේ පින්ද පාතික කියලා පාත්‍රය ඔහොම කළා බලනවලු ඔහොම අහසට අල්ලලා අහතරල්ලා බල්ල උන්නහන්සේ මේ ඉන්දපාතේ වඩින්නේ හැමදාම උන්නහන්සේ පිටිපස්ස බලන්නේ ශිෂ්‍යයෝ කියනවා මේ මොකක් හරි ක්‍රමයක් ඇති මෙහෙම බලන්නේ කියලා. එයාලත් ඔහොම කළා බල්ල පාත්‍රය දිහා හොඳට. එයාලත් ඉන්දපාතේ පාත්‍රය දිහාගෙන වඩිනවා ඊට පස්සේ. අර ඉස්සර තිබුණා තන සිවුරු කොරෝණ ශාලාව කියලා දැන් සාරණේ වලේම තියෙනවා. ඒ කියන්නේ නිකන් ඇවිල්ලා අන්තිමට ගම කිට්ටුනම තමයි සිවුරු කොරවන්නේ. ඉන්නා තමයි සිවුරු පොරවන්නේ නිකන් සාමාන්‍ය සිවුරු පොරවගෙන ඉතේ ඒ දක්වායි සිවුරු පොරවන ශාලාවේ ඉඳන් තමයි මෙහෙම කරලා තියෙන්නේ ඉතින් පස්සේ කාලයකදී කෙනෙක් හොයලා බලලා තියෙනවා මොකද්ද මේකට හේතුව කියලා පස්සේ බලනකොට තමයි දැනගෙන තියෙන්නේ උන්නහසගේ පාත්‍රයේ කුංචි සිදුරක් තියෙනවා උන්නහස මේ හසර කරවල කුංචි සිදුරක් ඒක කෝ කියලා ඊට පස්සේ එතෙන්ට ඇවිල්ලා තියාගන්න මේ පොඩි හක් යනවාට පස්සේ පරම්පරාව මේකේම කරලා තියෙනවා අර කිසිම විමතිමක් නැතුව කවුරුත් කිව්ව පරිදි ගන්න යනවා. ඔව් ඒකයි. අපිට වෙලා තියෙන්නේ ඒකයි. වර දෙන්න මම හිතන්නේ. අපි ඔබ ඉස්කෝල් පොත්වල එහෙමත් මම නිතරම දැකලා තියෙන්නේ ඔය විදිහට. අන්නයි කියවනකොටම මේ ඔයා ඔබ 16න් පස්සේ විතර වගේ මට කියවනකොටම සෑහෙන පිළිකුලක් ඇති වෙනවා. මොකද මේ වගේ අය දන්නේ සුදුසු දැනන පරිසර ධර්මීය සම්බන්ධව මේකත් කියන මේ වගේ අය දන්නේ කියලා.
සමස් මේ ත්‍රිලක්ෂණය මම කියනකොට ඒක කොහොමද දේශනා කරලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඇටිටියුඩ්ස් කියනවා නිකන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියනවා එනත් සබ්බ සංඛාර අනිත්‍ය කියලා එහෙම සූත්‍රයක් ඇතුළේ කියලා තියෙනවා ඒක හරියටවත් තියෙනවා
කියන්නේ පාළි වචනවලද
නැහැ
ඒ වචනවල තේරුමයි එක විදිහට දැන් තේරුම් කරගෙන යන
ඒක එකක් නෑ ඒක දැන් ත්‍රිලක්ෂණය කියලා කියුවාම ත්‍රිලක්ෂණය කියලා කොහෙ හරි සූත්‍රයක් හරි බක්කලිකක් තියෙනවා නේද සබ්බ සංඛාරානිච්ච සබ්බිකා
ඔව් ඒකත් තියෙනවා ඒක ධම්මපදයේ තියෙන්නේ ධම්මපදයේ ආසාතන සබ්බේ සංඛාරානිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ අනිත් ගොඩාක් දේශනාවලත් මහත්මයා ත්‍රිලක්ෂණය පිළිබඳ ගොඩක් කියවෑ තියෙනවා. එකක නෙමෙයි. දැන් ඔය සීල කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්තනිකායි. ඒකේ තියෙනවා ත්‍රිලක්ෂණය ගැන දස ආකාරයකට බලන එක. ත්‍රිලක්ෂණ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ අගතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ කියලා. අනේ විදිහට එහෙම තියෙනවා.
මම හිතන්නේ සයන්සයන්ත් අහන්නේ ත්‍රිලක්ෂණ කියන වචනේ යෙදිලා තියෙනවද කියලා.
ඔව් ඒකේ
අනිච්ච දුක්ඛ අනාත්ම නැතුව ත්‍රිලක්ෂණ කියන්නේ මේකයි කියලා කොහේ
ඒ නම
ත්‍රිලක්ෂණේ කියන්නේ මොකද්ද කියලා කොහේ හරි තියෙනවද කියලා නේද අහන්නේ.
දැන් තේරුමද මොකක්ද අහන්නේ?
දැන් ත්‍රිලක්ෂණේ කියලා දෙයක් දේශනා කරලා තියෙනවා.
ත්‍රිලක්ෂණේ කියලා එකක් තියෙනවා.
එතකොට ඒක හරියට කියන්න හරියට ත්‍රිලක්ෂණ කියන එක කියන්න හරි විදිහ කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා නිකන් කියන එක හරියද? අර ගාථාවෙන්ම ෆුල් එකම බලන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාපක්ඛති අතනින් බින්දති.
නෑ ඒක නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වත් කන්නේ කොහොමද තේරුම් ගත්තා නැති. ඔව්. හැබැයි ඒ තේරුම කිව්වහම දැන් අනිත්‍යයි කිව්වහම ඒකේ දැන් මේ දැන් අපි හිතමු මෙහෙම දැන් සමහර අය හම්බ වෙලා තියෙනවා මේ භාවනා හැම කරන අය ඉන්නවා. භාවනා කරන සමහර අය කියන්නේ දැන් යාලා බලනවා කියලා. ඒ කියන්නේ සමහර අම්මලා හැම සාමාන්‍යයෙන් කියන කතාවක් මම ඊටවට මේ කියන්නේ. ඒ සමහර අය කියන මට අනිත්‍යය කියන එක හොඳට තේරෙනවා. ඇයි කියලා මම යාලට දැන් කෙස් ලොම් මෙහෙම අනිත්‍යය කියලා හිතන අය ඉන්නවනේ. එහෙම අනිත්‍යය කියලා හිතන ගොඩාක් අයට එයාලට වැටෙනවලු කෙනෙරවලු සමහර විට ඒවා පොළොවට වැටෙනවා, ඒවා දිගනවා, පස් වෙනවා, නැති වෙලා යනවා, හරි දෙහෙම. දැන් ලොම් නියදත් ඇඟේ කොටා. ඉතින් දැන් එහෙම වුණාම එයාලා හිතන්නේ ඒක අනිත්‍යයි, ඒක නිසා මට ඒක දැනුණා වැටුණා
කියලා.
ඔව්. ඉතින් ඇත්තටම එයාලට භාවනා කරලා ඉවරලා බලනකොට කෙස් ටික ඇත්තටම පොළොවට පස් වෙනවා නම් ඔළුවේ තින්නේ කියන්නේ නැහැ නේද? ඒක යාරට තේරෙන්නේ. යාලා හිතන්නේ මේ Taman දැක්කේ අනිත්‍යතාවය කියලා. ඒ කියන්නේ ඇත්තටම එතකොට ඒක මානසික ඇතිනේ මේ කියන්නේ මනෝචිත්‍රයක් මනෝභාවයක් නියම් කෙනෙක්. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා නම් යම් කිසි මායාවක් නේ. අර හිතට ඇවිල්ලා චිත්ත රූප ටිකක් කියලා. අර මේ දිරනවා පොළොවට පස් වුණා කැරියට
කරනවා. මවාගෙන.
මවාගෙන යාට. ඔව් යාට මැවිලා ඉන්නද නැත්තම් කේස් ඇත්තරම එහෙම වුණා නම් එහෙම නැති වෙන්න ඕනේ. තව අනිත්‍යය කියලා බුදුරජාන් වහන්සේ කතා කරන්නේ ඒක නෙවෙයි. උන්වහන්සේ කතා කරන්නේ අර හැම ශරණයක් තුළම පවතින මේ අනිත්‍යතාවයක් පිළිබඳ. අර රූපයක් නම් කියන්නේ රූප කලාප 17ක්
චිත්තක්ෂණ
17ක් කියලා එක රූප කලාපයක් මේ සමාන කාල තුනකින් විනාශ වෙනවා කියන තමයි. يعني ඇති වෙන්න, පවතින නැති වෙන කියලා සමාන කාල තුනක් තියෙනවා. මේ සමාන කාල චිත්තක්ෂණ 17 සමාන කාල තුනකට බෙදලා ඇති වෙන ඒ කාලයක් වෙන පවතින ඒ කාලයක් නැති වෙන්නත් ඒ කාලයක් වෙනවා. අන්න ඒක තමයි රූප කලාප වුණා දැන්. රූප වෙන වේදනාවන එක චිත්තක්ෂණයක් තුනනේ. ඉතින් අනිත්‍යයි කියන්නේ දැන් ඒ වචනේ පාළෙන් ඉස්තර කරලා තියෙන මෙන්න උත්වා අභාවතෝ අනිත්‍යං කියලා. උත්වා අභාවතෝ අනිත්‍යං කියන්නේ පැවති නැති වී යන බැවින් අනිත්‍යය. උත්වා අභාවතෝ අනිත්‍යං. ඊළඟට දුකයි කියන වචන තේරුම පීරණත්තං. පීරණත්තං කියල කියන්නේ පෙළෙනවා. පෙළෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අර කායික වේදනා, මානසික වේදනා ඒවනේ අපිට සාමාන්‍ය දුකයි කියලා කියන්නේ රිදෙනවා, මට පා වෙලා ඉන්නේ, මට හරි ප්‍රශ්නයක් වගේත් දුකයි ඒ වගේ වචනනේ. මේකේ දුකයි කියලා කතා කරලා තියන්නේ ඒක නෙවෙයි. අර ඇතිවීම, පැවතීම, නැතිවීම කියන එක හැම වෙලේම තියෙනවා. ඒක හැම වෙලේම පවතින ධර්මතාවයක් කියන එක තමයි දුකයි කියන වචනෙන් අදහස් කරලා තියෙන්නේ. අරක නිරන්තරයෙන්ම තියෙනවා කියන එක.
හැම චිත්තක්ෂණයකම හංගලා
තියෙන උත්තරම මොහොත මේකම තියෙන කොයි වෙලේ.
ඔක අඩු වැඩිවීමක් විතරක් අපි නිකන් මොනවාලි වෙන කරලා දෙයක් කළා.
නෑ නෑ නෑ.
නිකන් උලංගක් ටිකක් අදා ගන්නවා. මොකක් හරි කළොත් උත්තර අපිට හිතෙන හැම වෙනවා කියන.
ඔව් ඒක වැරදි. වැරදි. ඔව්. ඒ කියන්නේ ඊළඟ එක අනාත්මයි කියන එක තමයි හේරම තමයි මේක මොනම කෙනෙකුටවත් ඒ කියන්නේ බුදුරේ කොටවත් කිරිදලාගේ කෙනෙකුට වෙන කිසිම කෙනෙකුට මේ ක්‍රිය ආකාරයෙන් කියලා මහත්කෝගේ අදු කරන්න වැඩි කරන්න නවත්තන්න පාලනය කරන්න බැහැ. ඒකයි අනාත්මයි කියන්නේ. දැන් අපිට දැන් අනාත්මයි කියනවා අපේ ආයතන විදිය ටිකක් කරදී. ඒ කියන්නේ අපේ සාමාන්‍ය කරන අනාත්මයි කියන වචනේ තේරුම තමන් කැමති පවත් ගන්න බැහැ කියන එක. ඒක තේරුම් ගන්න ඕනේ අර සිරක්ෂණය කියන වචනේ එක්ක. නේද? නැතිවීම පැවතීම නැතිවීම කියන එකත් එක්ක. නැතිවීම පැවතීම නැතිවීම තමයි තමන් කැමති පවත් ගන්න දෙන්නේ. නැත්නම් ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නේ පාවුනා නැකිටින්න ඕන නැකිටින්න පුළුවන් ඒක තමන් කැමති පැවැත්මන්නේ. ඊයසේ වතුර ටිකක් කොන්න ඕන වතුර කොන්න පුළුවන් ආයෙ වාඩි වෙන්න පුළුවන් ඇවිදින්න පුළුවන්. ඒ එහෙම නෙමෙයි අපි හිතන ඔක්කොම තමන් කැමති පවත් ගන්න බැරි කතාවකුත් නෙමෙයි කියන්නේ. ඔව්
සමහරක් දේවල් පවත් ගන්න පුළුවන්
සමහර ඒවා අපිට පුළුවන් ඒ එහෙනම් මොනවදන්න බැරි වෙන්නේ බෑ අපිට ඇඳුම් මාරු කරන්න බැරි වෙන්නේ ඔව් ඉතින් කෑම කන්න හිතුණාම බැරි වෙන්නේ එහෙම නෙමෙයි කියන්නේ අර චිත්තක්ෂණයක් තුළ පවතින නැතිවීම පැවතීම නැතිවීම ඒක තමයි මේ තමන් කැමති විදිහට වෙනස් කරන්න බැරි ඒක බුදුවරේ කුටවත් කරන්න බෑ හැබැයි ඒක තමයි අනාත්මයි කියන වචන තේරුම ඒක සබ්බේ ධම්මානත්තාති
කියන්නේ ධම්මා කියලා කවුදක සංඛාර විතරක් කියලා ඒ ධම්මා
කියන ධම්මා කියලා සංස්කාර ගැන හේතුන්ගෙන් හටගත්තේ වනේ ධම්මා කියන වචනේ යොදන්න හේතු වෙලා තියෙන හේතුන්ගෙන් හට නොගත් දේවලු ඒ විදිහමයි ඒවත් නැති වෙලා යනවා ධම්මා කියන්නේ ස්වභාවය ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල් සහ හේතුන්ගට නොගත් දේවල් ඉතින් හේතුන්ගෙන් හට නොගත් දේවල් දක්වලා තියෙන එකක් තමයි නිවන ඊළඟට ඒකට හේතුවක් දක්වන්නේ නිවන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ලැබෙන්නේ. නමුත් ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනට හේතුවයි කියලා දක්වන්නේ නැහැ. ඒක හේත් අසංකත ධාතු කියලා නිවා නිවනට කියන්නේ. සංකතනේ හටගත්තනේ. හටගත්ත නැති එක. මහත්මයට අවු වෙනවා නේද? ඒක තමයි ධම්මා කියන්නේ. ඊළඟට තව මහත්මිය අහස තියෙනවා දැන් මේ අපි කියන්නේ අවකාශය කියන්නේ හිතස එකක් හටගත්ත හේතුවක් දක්වන්නේ ඒකත් අනිත්‍යයි ඒ වුණාට ඒක හටගත්ත හේතුව දක්වන්නේ මොකද්ද කියලා අහස හේතුවක් අහස කියන්නේ මේ ඉඩ කඩ
අවකාශය
ඒක හේතුවක් දක්වන්නේ නැති කාරණාව අන්න එහෙම මේ නිවන ඒ වගේ අවකාශය අන්න ඒ වගේ ඒවා ඒවත් අනාත්මයි. ඒවත් තමන් කැදිර පවත් ගන්න පුළුවන් කමන්නේ.
මෙතන හේතු කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ලෝභ දෝස මොහ අලෝභ දෝස
නැහැ හැම හේතුවක්ම තමයි. එතකොට ඒවත් මේ ලෝභ දේශ මොහ වගේ ආධ්‍යාත්මයේ මනසට සම්බන්ධ හේතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පටවියාපෝ තේජය වගේ භෞතික හේතු වෙන්නත් පුළුවන්. දැන් මනස දැන් ඒකේ සබ්බේ සංඛාරා කුණ පණ ඇති පණ නැති ඔක්කොම දේවල් හේතු අවබෝධ කරන්න උත්සාහ කරන්නේ බාහිර දේවල් වල අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි. මොකද ඒ වෙන දුක්ඛ අනාත්ම අවබෝධ කරන්න ගියහම නිමාවක් නැහැ. නිමාවක් නැහැ කියන්නේ එතකොට එකක් එකක් ගන්න යනවනේ එකක් එකක් ගන්න ගත්තොත් බාහිර වස්තු ප්‍රමාණය වැඩි වෙනවා ඒක ඒවා අවබෝධ කර ගන්න බෑ ඊළඟට කෙලස් නැති වෙන්නේ එක හේතුවක් වෙන්නේ නැහැ ඒව හොයා ගන්න මානය අවිද්‍යාව ඒවා වැඩෙනවා දැන් විද්‍යාඥයන්ට එහෙම වෙලා තියෙන්නේ එහෙම දැන් යාලට මානය වැඩලා දැන් මන්න අර කවුද මොකද්ද හාගත්තා මෙයා යුරේකා කියලා ඇදුවමින් යන්නේ ඇදුම් නැතුවනේ පරීක්ෂණ ඇදුම් නැතුව කරපේක ප්‍රශ්නයක් නැහැ එහම රසගෙන ඉඳහස සැහැල්ලු දැන් එයාට කොච්චර අවිමුණාවට වෙලාද කියලා තේරෙනවද? එයාට මතකද තමන්ගේ ඇඟේ ඇඳුම් නැහැ කියලා. ඉගෙනේ එතකොට අවබෝධ දෙන්නකොට එයාට අසහියන වැඩිලා තියෙන බලනකොට ඒක වෙනවද? ඒ වගේ නෙවෙයි. ඒ බාහිර දේ වෙනකොට කෙලෙස් වැඩෙන්නේ හැම වෙලාවෙම. මම හොයාගත්ත කියලා දැන් පොඩි මාල් පැටියක් හොයාගත්තත් මනසක ලොකු මානයක් මමයි නු ඉස්සෙල්ලම හොයාගත්තේ. එහෙම කියනවා. ඒ ਬਾහිරේ හොයා ගන්න ගියාම එහෙම කෙලෙස් හැදෙනවා ආධ්‍යාත්මික දේ හොයාගෙන මේක ਬਾහිරට සංසන්දනය කරලා බලන්න ඕනේ මේ වගේ තමයි ਬਾහිර දේවල් අනිත්‍යයි එහෙම කියලා
ඒ අනිත්‍යයට තව වචන වගේක් කියදෙනවා නේද ඉත්තතා අඤ්‍යතා ඒ වගේ
ඔව් මහත්මයා, ඒ කියන්නේ අර තියෙනවා මේ ඒ කියන්නේ අර තියෙනවා ඔය මේ දක්වන චත්තාරීසාකාරී පස්සනා කියලා තියෙනවා. ඒකේ ගොඩාක් තවචන තියෙනවා. අනිත්‍යයි කියන එක දක්වන්නේ. ඒ අනිත්‍ය කියන වචනේ දැන් මහ ප්‍රාණ ඡයන්න දාලා ලියුවොත් එහෙම එතකොට තේරුම අනිත්‍ය වෙන්න ඕනේ. අනිච්ච කියලා බරවුනොත් එහෙම මහ ප්‍රාණ ඡයන්නකට යදුනොත් එහෙම එතකොට තේරුම වැරදි. එතකොට තේරුම ආසාව නැති බව කියන එක. එතකොට ගොඩාක් වටිනවා. ඔව් ඔව්.
මේක නිකන් ඡයන්න තියෙන.
නිකන් ඡයන්න තියෙන. ඒ කියන්නේ අල්ප ඡයන්න තියෙන. මහ ප්‍රාණ ඡයන්න දැන් අනිච්ඡං කියලා වගේනේ සාමාන්‍ය මිනිස්සු කියන අනිච්ඡං වෙන්න ඕනික කියන්නත් තමයි මහ ප්‍රාණ නැතුව. නැත්නම් මහ ප්‍රාණ කියවුන හැටිම තේරුම වැරදි. ඒ අපිට ඒක කියවන්න ටිකක් කම අනිච්ඡං කියලා අනිච්ඡං කිව්වොත් හරි. දැන් අපිට කියවෙන්නේ ටිකක් බර කරලා නේ වුණාට ඒක නිතර. අනිච්ඡං කියලා නේ කියන්නේ.
තරමෙතර මා පාදටිති බංග
ඈ
පාදටිති බංග ඒ තුනේ අදහසෙන් වගේද නැත්නම් අක මේ කියන්නේ
නෑ ඒ මහ ප්‍රාණ ඒ අකුර නම් අර අයන්න නිතරම භාවිතා කරන්නේ පාළි ගොඩක් වෙලාවට හැමතැනම වගේ අයන්න කියන අකුර භාවිතා කරන්නේ පාළි මහත්මයා නැත කියන තේරුම දෙන්න තමයි දැන් අනිච්ඡං කියනත් ඒවා නෑ නිච්ඡං කියන එකනේ.
ඔව්.
නිට්ඨ නැත. දැන් අතන මහ ප්‍රාණ ඡායන කළා මිච්ඡා කියලා කියන්නේ ආසාවටනේ.
ඔව්.
ඔච්චා භංගත්තේ කියලා තමයි කියන්නේ.
එතකොට මහ ප්‍රාණ. මම හැබැයි මේ සාමාන්‍ය ඡායනයේ දෙද්දී අනිච්ඡ කියද්දී අදහස් එන්නේ.
ඔව් සාමාන්‍ය ඡායනයේ දුනහම අදහස් කරන්නේ අර ඇතී පැවිදි උපාදිති භංග කියන තේරුම තමයි.
එතකොට එතන අර යද නිච්ඡං තන් දුක්ඛං
එතන කියන්නේ ඒකම තමයි. යමක් අනිත්‍ය නම් එය දුකයි කියනවනේ. ඒකේ තේරුම අපිට පේනවනේ අනිත්‍ය බවමයි එතකොට දුක කියන්නේ කියලා. ඒ කියන්නේ අනිත්‍ය බවමයි දුක කියන්නේ. ඒකයි අට කතා පැහැදෙන්නේ අනිත් ඒකම නිතර පැවැත්ම දුකයි කියන්නේ. අරකෙත් කියන්නේ ඒ කියන්නේ යදනිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් එය දුකයි. ඒ අනිත්‍ය එකම තමයි.
ඒ ඒකෙන් මොකක්ද සංඥාන් සාරීට මම දැන් අර දැන් අවස්ථා තුන ගත්තොත් ඒකේ අර බංග කතාව විතරද එතනයි කියන්නේ එහෙම නැත්නම් ඔය
දුක කියන එකෙන්ද
ඔව් දැන් යදනිච්ඡන් තන් දුක්ඛං කියද්දි අනිත්‍ය නම් දුකයිද කියලා නේ අහන්නේ යමක් අනිත්‍ය නම් ඒක ඔය අනත්ත ලක්ෂණ එකේදී එහෙම අහනවා
ඔව් යමක්
යදනිච්ඡන් අහන්නේ දැන්
යමක් අනිත්‍ය නම් එය දුකයි කියන එක
ඔව්
ඒකේ අර යමක් අනිත්‍ය නම් මේ දුකද කියලා අහන එක කියන්නේ මෙහෙමයි
අපේ ආයතන වලට එහෙම අහන්නේ
සුඛං වා තං සුඛං වා තං
නිච්ඡං වා අනිච්ඡං වා
ඔනිච්ඡං වා අනිච්ඡං වා කියන්නේ එතකොට හරියෝ නිච්ඡං වා අනිච්ඡං වා
එතකොට අනිච්ඡං බන්තේ කියලා කිව්වට පස්සේ එතකොට ඊට පස්සේ අහනවා ඒක සැපද දුකද කියලා
නේ එතෙන්
දුක්ඛං වා සුඛං වා
ඔව් සැපද දුකද කියලා අර වචන තුනින් එකක් ගැන විමසීමක් නෙමෙයි
අනිච්ඡං කියලා අහලා නේද සංඥාන්සර
කහන්නේ අනිච්ඡං කියලා අහලා කියන්නේ නමුත් එතන උපාදිතිති භංග කියන ඒ වචනේ
ඒ අර්ථෙ නෙවෙයි
නෑ
එහෙම ගන්න එක. එතෙන්දී එතකොට අනිච්ඡං කියන්නේ වෙනස් වෙන ගතියද නැත්නම්
එතන අනිත්‍යය කියන්නේ තර ඇතිවීම පැවතීම නැතිවීම කියන අවස්ථා තුනම තමයි. අවස්ථා තුනම තමයි.
ඇස කියලා අහනානේ නේද? චක්කෝ
චක්කෝ.
ඔව්
අනිච්ඡං අනිච්ඡං
අනිච්ඡං බන්තේ යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති කියන්නේ යමක් අනිත්‍යයි දුක්ඛ හෝ සැපෝ
අනේ ඒක එතන අහන්නේම යමක් අනිත්‍ය නම් සැපද දුකද කියලානේ
ඔව් එය කියලා කියනවනේ
ඔව්
යමක් අනිත්‍ය නම් එය යම්පන අනිච්ඡං තං කියන්නේ තං දුක්ඛං වාතං සුඛං වාති එය දුක හෝ වේද සැපෝ හෝ වේද
ඔව්
එතන අනිත්‍ය උදේනේ කියන අනිත්‍ය උදේ දුක්ඛද සැපදනේ
එතන දැන් දුකයිම කියලා ගන්නේ ඇයි ඒ කියන්නේ අනේක
එතන දුකයිම කියලා ගන්නෙ අර දැන් මෙහෙම දෙයක් වෙනවා සමහර දැන් සාමාන්‍ය ලෝකේ තියෙන දුක සැප කියලා දෙකක් තියෙනවා
ඔව් ලෝකෙට ආйти
ඔව් සාමාන්‍ය හැම දෙයක්ම තියෙන දැන් බුද්ධහමර අනුවත් තියෙනවා දුක් වේදනා සැප වේදනා උපේක්ෂා වේදනා උපේක්ෂා වේදනා බුදුරජාණන් වහන්සේ උපේක්ෂා වේදනා වයනොද එක්තරා සැප වේදනාවක් කියයි මම කියමි කියලා දේශනා කරලා තියෙනවා ඒතර දුක සැප කියලා ප්‍රභේද දෙකක් මේ පැහැදිලිවම තියෙන ඉතින් නමුත් අර දුකයි කියන එක ගත්තහම එක ස්වභාවයෙන්ම දුකයි.
ස්වභාවයෙන්ම තමයි.
ඔව් ස්වභාවයෙන්ම දුකයි. ඒකට කියන දුක්ඛ දුක්ඛ කියලා කියනවා. දුක්ඛ දුක්ඛ කියන්නේ ස්වභාවයෙන්ම දුකයි. දැන් ඊළඟට ඔය මේ දුක කියන වචනේ තේරුම් ගන්න වචන තුනක් ත්‍රිපිටකයේ තියෙනවානේ. ධර්මයේ සඳහන් කළ බුදුරජාණන් දේශනා කළ
විපරිණාම
දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර. විපරිණාම දුක්ඛ කියන්නේ වෙනස් වීම දුකයි. ඒ කියන්නේ ස්වභාවයෙන්ම දුක් නෑ. වෙනස් වීමයි දුක. ඒ කියන්නේ සැප වේදනාව. සැප වේදනාව ස්වභාවයෙන් දුකක් නෑ. නමුත් සැප වේදනාව වෙනස් වෙනවා. වෙනස් වීම දුකයි ඒක.
ඔව් ඒක කියන්නේ මේ තිති සුඛං විපරිණාම දුක්ඛං.
විපරිණාම දුක්ඛා කියලා කියන්නේ. ඔව් ඒක වෙනස් වීම දුකයි. දැන් උපේක්ෂා වේදනාවේ නම් ඒක කියන්නේ අඥාන දුකනේ. අඥාන දුක.
ඔව්. ඥාන සුඛ.
ඔව්. කියන අවබෝධ නොවීමයි, ඒ කියන්නේ නුවණින් තොරව විඳින උපේක්ෂා වේදනාව දුකක්.
ඒක මොහය.
මොහය වැඩෙනවා. නුවණින් යුතුව උපේක්ෂාව තුළ කෙලෙස් හැදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කොහොම හරි මෙතන දුක කියන වචනයෙන් අදහස් කරන්නේ ඔක්කොම තමයි එතකොට. අර එතකොට එතන දුකයි කියන වචනේ දී එතකොට අර
එතන අර යදනිච්ඡන් තන්දුක්ඛන් කියනකොට අර පොඩි ගැටලුවක් එන්නේ. එතකොට අර සුඛ වේදනාව ගත්තොත් ඒක අනිච්ච හේතු එන්නේ නේ දුක.
නෑ අනිච්ච විපර්යාසය නිසා
සුඛ වේදනාව කරිත නිසානේ දුක.
ඒක නැති වෙන
හැටි. නේද? ඔව් විපරිණාම කියන්නේ අනිච්ච
විපරිණාම. ඔව්.
දැන් ඔව් විපරිණාම වෙනස් වෙනවා කියන්නේ අනිච්ච
එක. සමා වෙන්න ඕනේ. ඒක මේ සුඛ එකට නෙමෙයි දුක්ඛ වේදනාව ගත්තොත් ඒ දැන් අපි දුකක් තිබිලා නැති වෙනකොට ඒක දැන් සාමාන්‍ය ලෝකෙදි ගන්නෙ.
ඔව් ඒක තමයි. දැන් මහත්මයාගේ එතන අනිත්‍යය කියන්නේ ඇතිවීම පැවතීම නැතිවීමනේ. එහිම පැවැත්මට තමයි ඒක ඇතිවීම පැවතීම නැතිවීම දුකයි. එය නිරන්තර පැවැත්ම තමයි. දැන් ඇතිවීම පැවතීම නැතිවීම අනිත්‍යයි. ඒ ක්‍රියාකාරීත්ව නිරන්තර පැවතීම තමයි දුක කියලා කියන්නේ.
දුකේදී.
දුක කියන්නේ ඔව් දුකේදී. හැම එකෙදිම සැපේදී තේමයි. හැම එකෙදිම අර පැවතීම නැතිවීම කියන ක්‍රියාකාරීත්වයේ නිරන්තරයෙන්ම තියෙනවනේ. ඒක තමයි දුක්ඛ ලක්ෂණයට දක්වලා තියෙන්නේ. එතන අර ගොඩාක් ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි ඇත්තටම. කියන්නේ අපිට ඒ වගේ දේවල් ගොඩාක් ලොකුවට හිතන්න ඕනේ නැහැ. ඒ වගේ දේවල් ඕනේ නැහැ කියලා කියන්නේ ඒවා අපි ගොඩාක් හිතුවට එච්චර මේ වගේ ඒවා හිතන්න ඕනේ නැහැ. මං හිතන්නේ ඒක. මොකද ඒ වගේ ඒවා තියෙම අපිට භාවනා කිරීමකට එච්චර වැදගත් වෙන්නේ නැහැ. ගොඩාක් සියුම් මේ වගේ ගොඩාක් හිතන එක අපිට ඒක වැදගත් නැහැ. භාවනා කිරීමේදී වැදගත් වෙන්නේ අපිට ඒ සම්බන්ධ දුක්ඛ ලක්ෂණ හිතන්නේ කියපු ක්‍රම වලට විතර එක. අනිත්‍ය ලක්ෂණ හිතන්නේ කියපු ක්‍රම වලට විතර එක. ඒක තමයි. අපිට තරකානුකූලව ගොඩක් වැදගත්.
ඒත් සාමාන්‍යංශ දැන් අර ඒ සූත්‍රය හල අවබෝධ කරගත්තු කිරිස වෙන්නේ කියන්නේ.
ඔව්
ඒ විදිහට ප්‍රශ්න කරන තැන.
ඔව්. අර ඒකටම ගොඩක් තියෙන ගොඩාක් වැදගත් පිළිතුර තමයි. ඒ කියන්නේ යම් සූත්‍රයක් පිළිබඳ අපිට යම් තීක්ෂණව හිතිය යුතු වික්‍රමයක් අවශ්‍ය නම් ඒක නිරවශේෂයෙන් දැනගත් ඇත්තම රහතුන් වහන්සේලා කහරියට දැනගත්තා. ඒ රහතුන් වහන්සේලා ඒක නිසා තමයි අට කතා කියලා තියෙන්නේ. අටුවාව කියලා තියෙන්නේ. මොකද අටුවාව කියන්නේ හේතුවම යමක් එතන හිතිය යුතු නම් ඒ හිතිය යුතු දෙයට සිහිපත් කළා දෙන්න එක. දෙක තමයි නොපේරේ ඉඳන් අනාගතයේ යම් ශ්‍රාවකයෙකුට යමක් ඒක පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ අට කතාවේද ඒ වගේ තැන්වල දීර්ඝ අවධානයකට ගිහිල්ලා නැහැ. දීර්ඝ අවධානයකට ගිහිල්ලා නැහැ කියන්නේ ඒක ගැන අපි එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ. ගැඹුරුයි ආයුධිකයන් තියෙනවා. ඒ වටුගාවේ කොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මේක මොකක්ද මේක ගැන මොකද්ද හිතන්න ඕන කොච්චර ගැඹුරකට යන්න ඕනේ කියන කාරණා. මොකද ඒ අට කතා ගාථා කෘතියේ යෝ නිරුත්තින් නජානාති ජානාති පිටකත්තයන් පදේ පදේ විසීදෙය වනේ අන්ත ගජෝ වේ. එයෝ නිරුද්ධින් නජානාති යමෙක් කියන අටුවාව නොදනි ඥානාති පිටකත්වයන් වූ ත්‍රිපිටකයම දනි පදේ පදේ විසීදේ යා වචනයක් වචනයක් ගානේ වෙහෙසෙනවා වනේ අන්ද ගජෝ වී කියන්නේ වනේ සිට යන අන්ද අන්ද ඇතේ කුසේ කියලා. එතන වට කතාවත් එක්කම තමයි නිතරම ත්‍රිපිටකය පරිශීලනය කරනවා. අටුවාවලින් බැහැරව ත්‍රිපිටකය පරිශීලනය කරන්න තමයි මම ඉස්සෙල්ලාම පුරුදු වෙන්නේ. අතර මම ඉස්සෙල්ලාම පුරුදුනේ. ඉතින් මට එතකොට ඉතරම් කෙරුණා මේ අතුවාවල තියෙන වැරදි දැන් ගොඩක්. වැරදි කියලා පෙනෙන්න කිව්වේ කියලා වැරදි කියලා මට පෙනෙන්න ගත්තා ගොඩක් කියලා. මම ඉබිලිවඳ මේ ගොඩක් තර දැන් මම හිතනවා තරකින් තරක කරන්න හේ කාත් එක්කත් එනවා. තරකින් තර විවාදම
තවෙත් අහුවෙනවනේ අර මත කීපයක් කියපු දැන් මෙහෙමත් විය හැකි මේසෙත් විය හැකි කියලා නේද සාමාන්‍යයෙන්.
ඔව් ඉතින් මේ ඒක නිසා මම ඒ ගැන මට හිතුණා එහෙම කිව්වා. පස්සේ කාලෙකදී තමයි මම දැනගත්තේ මේ අට කතාව නැතුව ධර්මයේ කියනවා නේද? ආම්දරුගෙන එයාලා ඒව පරීක්ෂා කරන්න බැරුනම් එයාලා මේක විනාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම මේ පොඩි කාලේ මා එහෙම කිව්වා. මටත් තේරුණා මමත් මේ කරන්නේ විනාශ කරන එක කියලා මේක. මේ කට්ටිය කරලා තියෙන්නේ විනාශ කරන එක. මේ අපි පුදුමාකාර පෞකාරටිව ටිකක් මේව කරන්නේ කියලා. ඉතින් ඊටවත් තමයි මේ අට කතාව මම බැලුවා ඊට පස්සේ ඇත්තට මේ මොනවද වැරදි තියෙන්නේ කියලා බලන්න ගත්තා. ඇත්තම කිව්වොත් අටුවාවල වැරදි එකක්වත් නැත.
අපි බලන
කියන්නේ අපි බලන දෘෂ්ටි අනුව පේනවා මිස මට අන්තිමට කියන්න ඉතුරුනේ ඒ කියන්නේ මට කවුරුත් කියලා නෙවෙයි මේ මම අටුවාවයි ඉගෙනගෙන මම අටුවා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ඉගෙන ගත්තේ නැහැ මම පාලි ඉගෙන ගත්තා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට උන්වහන්සේ තමයි මගේ ගුරුවරයා අටුවා කියවන්න බැහැ උන්වහන්සේ පාලි කියලා දුන්නේ නැත්තම් ඒ පාලි ගන්න ස්වාමීන් වහන්සේමයි මගේ ගුරුවරයා ඒක නිසා ඉතින් මම හොඳට තේරුම් ගත්තේ නැත්තම් මමයි දන්නේ නැත්තේ කියලා අටුවාලියු එයා කාටවත් අර දිලා නැහැ. ඒකේ මහත්මය මට කීයක් ඉදිරිපත් දැන් අටුවා කියනක ලිව්වේ ඒ කියන්නේ බුද්ධ ഘോഷ කරුණහන්සේ ලිව්වා නෙමෙයි එක. මේක බුද්ධ ഘോഷ
කරුණහන්සේ ඔල්ලේ කටු කරා.
පරිවර්තනය කරනකොට මහා විහාරික වික්ෂුන් වහන්සේලා බහරව තිබුණේ අට කතාව. ඒකේ තේරවාදී වික්ෂුන් වහන්සේලාගේ උන්වහන්සේලා මේ ඊට පස්සේ උන්වහන්සේලා දැන් අට කතා ලියන්න ඉල්ලුවා. ඊළඟට පස්සේ උන්වහන්සේලා ගාථාවක් දුන්නා. මහත්මයා විස්තර දන්න ඇති නේද? ගාථාවක් දුන්නා. මෙන්න මේ ගාථාවට විස්තර ලියලා පෙන්වන්න කියලා බුද්ධ දේශනාව උපයෝගී කරගෙන. ඉතින් ඒ ජටා කියන සූත්‍රයක් තමයි දුන්නේ. ඒක ත්‍රිපිටකේ දැන් දෙකද තියෙනවා. ජටා කියන සූත්‍රය දෙවි කෙනෙක් ඇහුවා කියලා තියෙනවා. බ්‍රාහ්මණ කෙනෙක් ඇහුවා කියලා තියෙනවා ඒ සූත්‍රය. ඒ ප්‍රශ්නේ. ඉතින් මේ ඒකට ලියපු පොත තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඒ ගාථාව පැහැදිලි කරමින් බුද්ධ දේශනාවක පැහැදිලි කර ලියපු පොත. ඊට පස්සේ ඒක ලියුවම සක්දෙව් රජතුමා කලේ ඒ පොත හැංගුවා ලියල ඉවරනවා ඊට පස්සේ. එසේ ආයසරයක් ඒකත් හැංගුවා. තුන්වෙනි පොත ලියුවා. ඊට පස්සේ ඒක බාර දෙන්න ඉන්න හදනකොට අර පොත් තුනම මේසෙටින් ගෙනහැලා තිබ්බා සක්දෙව් රජතුමා. පේන සැලැස්සුවා. ඒ පොත් තුනම බාර දුන්නා. කරන චිත්‍රවලට ඇඳලා තියෙන පොත් තුන බාර අර පොතේ ගැලණීමක් තියෙන පොත් තුනක්ම දෙනවා චිත්‍රක ඇඳලා තියෙන ලස්සනට. ඊළඟට ඒ පොත්වල එක අකුරක්වත් මගේ හැරිලා නැහැ. එකම විදිහට තියෙන මුනහන්සේගේ මතකය. ඉතින් ඊට පස්සේ තමයි මහා විහාරක වික්ෂුණව තීරණය කළේ මුනහන්සේට මේක පරිවර්තනය කරන්න දුන්නට කමක් නැහැ මේ දැනුමක් තියෙන කෙනෙක් කියලා. පාලිගෙන ගන්නවා ඔක්කොම දේවල් කොහොමද දන්නවා කියලා. ඊළඟට උන්වහන්සේලාගේ යටතේ තමයි අධීක්ෂණයට තමයි පරිවර්තනය වෙන්නේ. ඉතින් අධීක්ෂණයට පරිවර්තනය වෙනකොට අටුවාවට මෙන්න මේ දේවල් එකතු වුණා. අර පෙරණි ඒ කියන්නේ අට මේ ඒ තමයි එකල තිබුණා අටුවාවේ තිබුණා සමහර කාරණා පැහැදිලි කරන්න නියදු උපමා කතා. ඒවා සත්‍ය වූ අසත්‍ය වූ සමහර දඹදිව සමහර ලංකාදීප උපත් ලංකා කතා. ඒ උපමා කතා යෙදී යුතුයි කියලා. අර්ථින් මෛත්‍රී ගැන කියනකොට විසාක තෙරුන් වහන්සේමෙන් දෙවියන්ට ප්‍රිය වේ. ඉතින් විසාක තෙරුන් වහන්සේ සිතුක්වා වැඩිපු කතාවක්
ලංකාවේ
ලංකාවේ තෙරුන් අන්නේ කතා ලංකා කතා සහ ඉන්දියා කතා ඇතුළත් වුණා. ඊළඟට අටුවාවට එකතු කළ අර නීවිත මූලික අටුවාවට අමතරව එකල තිබිච්ච මිත්‍යා මත මතවාද ඒක පැහැදිලි කරන්නේ තවත් මතයක් වේ කියලා. වැරදි මත. ඒ මත ටික එකතු කළා. ඊළඟ මතවාද ඛණ්ඩන කියලා ඒ මත ඛණ්ඩණය කරන හැටි, ඒ මතවලට පිළිතුරු දෙන හැටි කවුරු හරි මිත්‍යා මතේ කිව්වොත් දැරුවොත් එයා එක වාද කළා, එයාව නැති කරලා දාන හැටි, ඒක මිත්‍යා මතේ නැති කරලා දාන හැටි කියලා දුන්නා. මතවාද ඛණ්ඩන කියලා. ඊට පස්සේ ඔය ටික එකතු කළා අටුවාට. ඊළඟට සමහර ඒවා තිබ්බා සමහර කාරණාවලදී ආචාර්ය මතය
අන්න ඒක තමයි ආචාර්ය මත දෙකක් තුනක් තියෙන
තැන ආචාර්ය මත දෙක තුන තිබ්බා. ඒ කියන්නේ එක එක ආචාර්යවරුන්ගේ චූලනාග තෙරුන් වහන්සේ මෙසේ කීවා අර තෙරුන් ආචාර්ය මතයක් ඒකත් ඉදිරි ශිෂ්‍යයාට ගැන්නුවා. මොකද ඒකත් වැදගත් වෙනවා කියලා ආචාර්ය මත කළ තිබිච්ච හැබැයි ඒ ආචාර්යවරු රහතුන් වහන්සේලා හැබැයි අර ගිහි නිකන් සාමාන්‍ය පුතඥා ආචාර මත නෙමෙයි එකතුව කියලා. ඔය කියපු චූරණාග දෙරුන් වහන්සේ කියන්නේ ප්‍රධාන පෙරේ රහතන් වහන්සේනේ කුණහස බණක් වහමත් කියදී යොදුණක් පිරිස මාර්ගඵල ලබනවා කියලා සඳහන් වෙච්ච තැන තියෙනවා. ඒ චූරණාග දෙරුන් වහන්සේගේ ඒ වගේ ප්‍රබල ආචාර මත සාමාන්‍ය නෙමෙයි අර. අන්න ආචාර මත එකතු කළා. ඔය ටිකට අමතරව ඒ කියන්නේ ඔය හතර එකතු කරන රට කතාගෙන මූලික ස්වරූපයෙන්. ඒකට හැබැයි ඒවා වෙන වෙනම පැහැදිලිව දක්වලා වෙන උපමා කතා මේක මතවාදයේ මේක මතවාද ඛණ්ඩණයේ මේක ආචාර මතයේ මේක කියලා අටුවා වෙනම පැහැදිලිව තියෙනවා. අටුවාව කියන එකෙන් අදහස් කරන්නේ මේ අටුවා කියන වචනේ අපි පාලිමුන් කියන අට කතා කියලා මේ ඒකට කියන නිවැරදි නම අතරම නිරුක්ති කියන වචනේ ධර්මයේ භාවිතා කරනව නිරුක්ති කියන එක නිරුක්ති කියලා කියන්නේ මොකක් නේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළාම උන්වහන්සේ දැන් අපි දන්නා ධම්සප්පවත්තුන් සූත්‍රය ඒක හරියට බුදුරජාණන් වහන්සේ කියපු බණක මාතෘ අපි කියන බණක මාතෘකාව වගේ
උද්දේශයක්
කියනකොට බණක් කියනකොට අපි මාතෘකා ගාථාවක් කියනවනේ ඒ ගාථාවක් කියන එක විස්තර කළා අන්නේ වගේ තමයි බුදුරජාණන් වහන්සේ කියන සූත්‍රේ මාතෘකා ගාථාවක් ඒක විස්තර කරමින් පැය දෙකමාරක දේශනයක් කරලා තියෙනවා. ඒකට කියන්නේ සාමුක්ඛංශික දේශනාව කියලා. ඒ සාමුක්ඛංශික දේශනාව පිළ බුදුවරුන්ට විතරයි කරන්න පුළුවන්. ඒක සම්පූර්ණේ කාටවත් මතක හිටින්නේ නැහැ. නමුත් මේ සිව්පිලිස බියාපත් රහතන් වහන්සේලාට ඒ සාමුක්ඛංශිකේ යම් කිසි ගැඹුරු දෙයක් විස්තර කළොත් ඒ කරන විග්‍රහය මතක හිටිනවා. ඒක විස්තර කරපු හැටි ඉතින් සිව්පිලිසිබියාපත් රහතන් වහන්සේලා අද සිව්පිලිසිබියා ලැබුවත් කවුරුන් ඒ සාමුක්ඛංශිකේ ආරම්භ වැටෙනවා ඒක නොවසාව ඒක තමයි සිව්පිලිසිබියා කියලා කියන්නේ සිව්පිලිසිබියා කියන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන අර්ථ කියන්නේ ත්‍රිපිටකේ හැම වචනයකම තේරුම ගන්නවා ධර්ම කියන්නේ පාඩම් නොකර ත්‍රිපිටකේ කටපාඩම් කරනවා නිරුක්ති කියලා කියන්නේ බුදුරජාණන් සාමුක්ඛංශික යමක් පදානම් යමක් ගැන විස්තර කරන්න යම් අවශ්‍ය වචන ටික ඒ ටික මතක පටිභාන කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති කරන ත්‍රිවිධ කාරණාව වැටෙන පටිභාන කියන වැටෙනීම කියන එක. ඉතින් මේ ඒ රහතන් වහන්සේලා දැන් නිරුක්ති මතක හිටිනවා. ඒත් කියන අර බුදුඥානසේ දැන් අරුදාන ස්වාක්කාත කියන වචන විස්තරය කළේ කොහොමද?
විස්තර ඇතුව කියපු
දේ. වරහන් කියන වචන විස්තර කළේ කොහොමද? අන්නේ කොහොමද මතක හිටිනවා. ඉතින් ඒ රහතන් වහන්සේලා 500යි පරිදි සංගායනාව කළේ ඒ රහතන් වහන්සේලා 501 කල් ඉවර වෙලා මහා කාශ්‍යප මහ රහතන් කියන අනාගතේ ධර්මයේ කියන්නේ යනකොට දරුන් වහන්සේලා ගිහි අය වරදින්න පුළුවන් මේ තියෙන ගැඹුරු වචන. එයාලා එක එක තේරුම් ගියා ඊට පස්සේ. ඒක නිසා එහෙම වුණොත් තියෙන ශාසනය විනාශ වෙයි. ඒකන්ද බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ මතයේ වචනේ අපි දන්නවා. අපි නිරුක්ති ඥානය තියෙනවා නේද? අපි ඒකන්ද නිරුක්ති සංගායනා කරමු කියලා වෙනම සංගායනාවක් කළා. ඒ සංගායනාවේ තමයි මේ අට කතා සංගායනාවේ පළවෙනි සංගායනාවේ. ඒක තමයි මිහිඳු මහ රහතන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අවුරුදු 234ක් අවුරුදු 236කින් පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ උන්වහන්සේ වඩිනකොට මේක ලංකාවට ආගෙන ආවා.
ඒ අට කතා සංගායනාව අර ධර්ම සංගායන පළවෙනි සංගායනාව එක තිබ්බ එකක්ද සමගම?
ඒ කාලේ මේක සංගායනාවේ ඊවසේ ඒක ඊට පස්සේ ලංකාවට ඒ අවුරුදු 236ක් මුක පරම්පරාගත වෙලා ලංකාවට ගෙනා මිහිඳු මහ රහතන් වහන්සේ. උන්වහන්සේ කාල පරිච්ඡේදය තුන මේක වැඩි කල් යන ඉස්සර ඒ කාලෙම මේක සිංහලයෙන් ලැබුණා.
හෙලාට
කතා, පච්චරි අට කතා, කුරුන්දි අට කතා කියලා ඔය අටුවා හතරක්ද පහක්ද තියෙනවා. මට ඒක ඔක්කොම නම් මතක නෑ දැන්. ඉතින් මහා අට කතා කියලා එකයි කුරුන්දි පච්චය ඔගේ තව අටුවා හතරක්ද ඔය සවතිනේ තව
ඒවා විනාශ වුණා නේද?
ඒවා ඊට පස්සේ ඒවා තමයි මේ පාලියට පරිවර්තනය
කරේ.
පාලියට පරිවර්තන වුණාට පස්සේ ඒවට මොකද වුනේ කියලා ඉතිහාසගත තොරතුරක් නැත. ඒවා විනාශ කළාය බුද්ධදත්ත තෙරු බුද්ධඝෝෂ තෙරු වහන්සේ කියලා අපේ රීස් ඩේවිස් පඬිවරයා කියලා තියෙනවා. ඒ මිනිස්සයා මේක විනාශ කරන්න ඕනේ කොහොමද? එයාට දැඩිව උමනාවක් තිබ්බා. අටුවාව යන බුද්ධ දේශනාවක් නෝ මේක වැරදියි. මේක ධර්ම විකෘති කරන්නේ නැත්තේ කියන්නේ මතේ ලෝ එයාට පතුරු වල හැරියා. පතුරු හරප නිසා තමයි අපේ ඔක්කොම ධර්මයේ වැරදුනේ. ඇයි යාගේ මතේ විශ්වවිද්‍යාල උගන්වන්න ගත්තා, පිළිවෙල උගන්වන්න ගත්තා. ඉස්කෝල නම් එකර ගැඹුරක් උගන්වන්නේ නැහැ. තෝතින් අර උගන්වන නිසා අටුවා බුද්ධ දේශනාවේ මේක පස්සේ කාලෙක බුද්ධ ගෝත්‍ර උන්වහන්සේ ලිව්වේ. එයා බ්‍රාහ්මණ කෙනෙක්. ඉතින් බුදු විද්‍යාන් වහන්සේ තියෙන ශාස්ත්‍රීය කෙනෙක් නෙමෙයි, ඒස බෞද්ධ කෙනෙක් නෙමෙයි ඉස්සර. ඒක ඉස්සර හදන හදලත් එහෙමයි. එහෙම කියලා ලොකු වැරදි මතයක් ගොඩ නැගුවා මේක පිළිබඳව. ඒක නිසා තමයි ශාසනය වැරදිලාගේ. ඇත්තටම අදෝව වැරදි නිසා. අනන දකින්නේ වැරදිම ශාසනය ආදින ප්‍රධාන දෙයක්. ධර්මයේ කියන යමක් මේ අපේ කාලේ කොනන් මේ රේණුකාණී චන්දිගල ස්වාමීන් වහන්සේ මොකද අදෝවම පරතරට ගියා. එයාට අරිදම්ම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා කියන දේවල් හරියට හරි මොකද හේතුව මේ උන්වහන්සේ අට කතා ඔක්කොම පරිශීලනය කළා. අරිදම්ම ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරලා කියන මහත්මයා අවුරුද්දක් එක දිගට අරිදම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ළඟම ඉඳගෙන ඉතින් පරීක්ෂා කරලා තියෙන උන්වහන්සේගේ සීලය පිළිබඳව දැනුම පිළිබඳව උන්වහන්සේගේ ඉවසීම ගැන මෛත්‍රිය ගැන ඒව ගොඩ මම අවුරුද්දක් පරීක්ෂා උන්වහන්සේට කියලාවත් නැහැ මේ මම කියලා නැහැ මම සමාජලාට කියන්නේ කියලාවල් දෙන මේ වගේ කියපේරා මම ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරන එක අඛණ්ඩව කවුරුන්දක් කරගෙන මම ගල්දුවට ගිහින් ගල්දුවට ගියා මම ගල්දුවට ගිහින් එහෙ හිටියේ නැහැ මේ සිස්සෙක් විදිහට නෑ මම ඒ සම්බන්ධ වුණා සම්බන්ධ වුණාට මම එහෙ සිස්සෙන්නේ මම මේ දැන් එක ඉගෙන ගන්න සහ දෙක මට උමනා වෙලා තිබ්බේ කාලෙකට උන්වහන්සේලාගෙන යම් කිසි දෙයක් දැනගන්න ඕනේ කියලා උන්වහන්සේලා මේ කරන වැඩ පිළිවෙලත් අන්ත බොරුවත් කියන එක තමයි කරන්නේ මම සත්‍යයක් කියන එක ඒ කාර්යය කියලා මට ඒක ලොකු වැදගත් වුණා. මම ස්වාසික දැනුම හරියට පරීක්ෂා කළා කියලා. ඉතින් මම දන්නේ නැහැ කියලා අහලා නැහැ. මොකද මම හරියට යමක් දැනගෙන සමහරවිට ගිහින් සාස්නේ පොතේ තියෙන
කාරණා. ඒක ඔක්කොම කටපාඩම්නේ නේ.
ඉතින් හරියට දැනුමක් තියෙනවා. ඉතින් උදාහරණයක් වැරදුනේ නැහැ. වැරදුනේ නැති හේතුව කට කතා පරිශීලනය කරපු. ඒක පරිශීලනය නොකරපු ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඒක වාසි ගොඩක් ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා ගත්තහම ප්‍රකට වුණාට එයාල කියන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ටම තමයි එයාලට හිතෙන්නේ හරි වැදගත් හරි සරලයි හරි හොඳයි කො හරි ගැඹුරුයි එහෙම කියලා. ඒ හිතුවට ඒක නිකන් මන්නම් හිතෙන නිකන් විකාර ටිකක් විතරයි බලනකොට පුද්ගලික වෙච්චෙන. අර අටුවා පරිසින්නක ස්වාමීන් වහන්සේගේ දැනුම හරි වටිනවා. ඒ කියන්නේ ඒක වැරදින්න විදිහක් නැහැ. එයාලගේ දැනුම නෙවෙයි. ඒ කියන්නේ දැනෝනේ වැරදිලා නැහැ උන්වහන්සේට ධර්මයේ අර ওই අටුවාවේ තියෙන එකක්වත් මාත්ම ධර්ම විරෝධී නැහැ කියන්නේ ඒක කොහේ හරි ත්‍රිපිටකේ තව තැනක හම්බ වෙන අපිට කවදා හරි දවසක. යමක් විස්තර කරන අටුවා අපිට ඒක ත්‍රිපිටකේ කවදා හරි දවසක මුණගැහෙනවා. ඒ වගේ එකක් විතරයි අටුවාවේ කියලා තියෙන්නේ. අපිට මඩ මතක අර අපේ මේ ආණ්ඩුකාරතුමා දවසක් අරගෙන විජුම් මහත්මයා දවසක් අර ස්වාමීන් වහන්සේලා කිසි ගානක් එක බෞද්ධකෙන් දඹදිව වන්දනාවේ මිනිස්සු 400 ගානක් වාර පිරිනිවන් පංචායත්ත ළඟදී අපි මල්ලාඹුර මිනිස්සු පොඩු සරණසලක් තත්පම ඉන්න චෛත්‍ය කරනකොට මලුව වෙලා මම මලුව සරසන මිනිස්සු මෙම වාඩි වෙලා ඉන්න ඔක්කොම ඒ අතර මේ මහත්ය අතුරට ඇවිල්ලා මේ මහත්ය ඔක්කොට මෙහෙම කියන මේ සරණසලත් එක්ක මේ නිකන් කිසිම කතාව සම්බන්ධ නැති එකක් එකපාරට එයා එකපාරට කියනවා මේ අපේ නායක හාමුදුරුවනේ මේ අටුවා ගත්තහම කරුවලේ ආපු ඒවා ඉතින් සමහර අය ඔයෙන් ගත්ත සමහර ඒවා සමහර අය ඔබට සමහර ඒවා දැම්මා සමහර අය ඔයෙන් කොට වැටුණා එහෙම කියලා කිව්වා. ඕකේ ඒක නිසා මේවා මේ පුල්ලෙන් මේ පොරණ ගන්න ඕනි දේවල් කියලා මේ අටුවා කියලා කියන්නේ කෙනා අයින් කරන්න ඕනේ අයින් කරන්න ඕනේ කියලා කිව්වේ. ඇත්තටම මට ඒක ඇහුණා මට හරි සෑහෙන සංවේගයක් ඇති වුණා ඒක අහලා. මේ ඊට පස්සේ මේ මම ඉතින් පොඩ්ඩක් නිහඬව හිටියා. මම හිතා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක උත්තරය දෙයි. කව
නෑ.